කල් රෝහණ බණ්ඩාරමන්තෝ
මුලාසන ඔබන ගරු මන්තුමනි මම හිතන්නේ අධිකරණ සම්බන්ධව අපේ ගරු මන්තුමා ඉදිරිපත් කරපු ඒ අනපනත් කීපයක් වෙනුවෙන් අපි විවාද කරන මොහොතේ මම හිතන්නේ අධිකරණයට අපි විශේෂ ස්තුතියක් නිකුත් කළ යුතු වෙනවා පෞගිය දවසක අපිට දකින්න ලැබුණ අපේ රටේ මෙතුවක් කාලයක් මේ රටේ දේ පාර්ලිමේන්තුව විකෘතියක් බවට පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට තරඟ කරනකොට එක පක්ෂක ප්‍රතිපත්තියක ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කරලා ඒකට අනුව කටයුතු කරලා අවසානයේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ තමන්ගේ සුව කැමැත්තට පක්ෂ මාරු කරන ප්‍රතිපත්තිය තමයි අපි දැකලා තියෙන්නේ. ඒ නිසා අද අධිකරණයෙන් යම් අවස්ථාවක නිවැරදි කිරීමක් සිද්ධ වෙලා එක් පුද්ගලයෙකුට වැරදි දඬුවමක් අපි හම්බෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනතාව පත් කරලා ඉන්න ජනතා නියෝජිතයෝ මේ පාර්ලිමේන්තුවේ ගහන කරණන් අතර කරන්නා වූ ඒ ක්‍රියාවලිය තව ඉදිරියට ශක්තිමත් වෙලා මේ විදිහට කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ විකෘති පාර්ලිමේන්තුව නිර්මාණය වෙන වෙනුවට ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් අපිට නිර්මාණය කරගන්න හැකියාව ලැබෙන නිසා ඒ වෙනුවෙන් අපි ඒ අධිකරණ ස්තුතිවන්ත වෙනවා වගේම තව කතා කළ යුතු කාරණා ගණනාවක් අධිකරණය ගැන තියෙද්දි මම අපි විශේෂ හෙලිකිරීමක් දිවඳ කතා කරන්න උවමනා වෙලා තියෙනවා. දැන් මෙතුවක් කාලයක් ඔබතුමා අපි දන්නවා පහුගිය කාලේ අපේ කන්ස්ට්‍රක්ෂන් හොඳට ක්‍රියාත්මක වෙච්ච කාලේ අපේ ගල්කොරි හොඳ ආකාරව ක්‍රියාත්මක වුණා. එතකොට ගල්කොරි ක්‍රියාත්මක වෙනකොට මෙතුවක් කාලයක්ම මේ ඇමෝනියම් නයිට්‍රේට් ගෙනාවේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා තමයි ලංකාවට ගෙනාවේ. එතකොට පහුගිය කාලේ ඩොලර් ප්‍රශ්න විවිධ කාරණා හරහා දාලා මේ ඖෂධ මාපියාව නැත්තම් මේ රටේ තියෙනව වෙනත් මාපියා වගේ මේ නයිට්‍රේට් ගෙනන එකත් මාපියාව බවට පත් කරගත්තා. දැන් මේක කරලා කම්පැනි නමයකට නැත්තම් පුද්ගලයෝ ගණන කීප දෙනෙකුට අවස්ථාව දීලා දැන් ඒකෙන් ගෙනල්ලා විශාල මිල වැඩිවීමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් අද ඒ නිසා ඉදිකිරීමක් කරගන්න බොහොම අමාරුයි මේ රටේ ජනතාවට. අද හැබැයි ඒ අමාරු වෙලාවේ තව මෙවැනි කාරණා හරහා ගල් කියුබ් එක විශාල වශයෙන් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල් 780ට රාජ්‍ය නීතිගත සංස්ථාවෙන් ලබා දෙන්න පුළුවන් නයිට්‍රේට් ටික මෙයලා දෙන්න 1794ක් වගේ මිලකට. එතකොට ඒ ගෙනල්ලා ප්‍රයිවට් එකකට ගිහිල්ලා තියෙනවනම් ඒක ගෙනල් ඉවරලා මිල අඩු කරලා ජනතාවට සහනයක් ලැබෙනවනම් මේක හොඳයි. හැබැයි මේ ටික ගෙනල්ලා තියාගෙන හමුදා කමදවුරු වල මේවා ගබඩා කරන්න අවස්ථාව දීලා මිල විශාල වශයෙන් වැඩි කරලා මේ සාසුළු කණ්ඩායමකට ලාභ ලබන්න දෙද අපේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නිතරම බදු වංචා ගැන කතා කරන ඇමතිවරයෙක්ටත් මේක පිළිබඳව එතුමාගේ කම්පැනියකුත් නෝ වගෙනවා කියලා චෝදනා තියෙනවා. කම්පැනි නමේ අතර අපේ පාර්ලිමේන්තුව නියෝජන කරන කණ්ඩායමත් ඉන්නවා. ඒතකොට ගෙනල්ලා තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ ජනතාවට විශාල පාඩුවක් අලාභයක් කරලා තියෙනවා. ඒ නිසා මේ දේවල් කරගෙන යන එක තුල එක පැත්තකින් දැන් අද තව එක තමයි අර කම්පැනියට ගේන්න සංස්ථාවට මේවා ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒ වගේම ගෙනාපු ටික අලවි කරන්න දෙන්නෙත් නෑ. ඇයි යාලා අඩුවට විකුණන හින්දා අරව ටික විකුණ ගන්න වැඩි ලාභ ලබා ගන්න මේ අය කටයුතු කරමු. එතකොට මේ කට්ටිය ගාව තමයි මෙට්‍රික් ටන් 2000ක් තියෙනවා. ඒක ඉවර වෙනකන් සංස්ථාවෙන් අය මේ කට්ටියට බඩු ගිර ගෙන්නන්න දෙන්නෙත් නෑ. එතකොට මේකේ අනිත් පැත්තෙන් තව අලාභයක් රජයට සිද්ධ වෙමින් තියෙනවා. රාජ්‍ය භාගය ලැබෙන්නේ. දැන් මේ මිල වැඩිවීම නිසා ගල්කොරි හිමියෝ දැන් අලුත් සෙල්ලමක් පටන් අරගෙන තියෙනවා. ගොවියන්ට ගෙන්නන පොහොර ටික දාලා තමයි ගල් කඩන්න පටන් අරන් තියෙනවා. යාරවිලා කියන පොහොර ටික පාවිච්චි කරලා ගල් කඩනවා. එනිසා ගල් කඩන අයගෙන් රාජ්‍ය භාගය අය කරන්නේ මේ ඇමෝනියම් නිකුත් කරන ප්‍රමාණයට අනුව සාපේක්ෂව. එතකොට ඇමෝනියම් පාවිච්චි නොකර මේ කට්ටිය ගල් කඩලා ඒ ගල් වලින් රජයට ලැබෙන්න උණු රාජ්‍ය භාගය ලැබෙන්නේ නැහැ. ගරු ඇමතුමනි. එතකොට මේ නීතියෙන් රිංගල යන්න අවස්ථාව සලසලා දීලා තියෙන අපේ ගබඩා කරලා තියෙන්නේ අපේ ආරක්ෂක අංශ ආරක්ෂක මූලස්ථානවල. එතකොට මෙවැනි කටයුතු කාරණා සිද්ධ කරලා තමයි මේ රටේ ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් කරලා තියෙන්නේ. ජනතාව මත විශාල බරවල් පටවලා තියෙන්නේ. ජනතාව පීඩාවට පත් වෙලා ජීවත් වෙන මොහොතක තමන් බොහොම අමාරුවෙන් ණයක් දාලා මොනවහරි කරලා තමන්ගේ අත්‍යවශ්‍ය ඉදිකිරීමක් විතරක් කරවන මොහොතේ මෙවැනි දේවල් සිද්ධ කරලා මම හිතන්නේ රජයට බරක් කරන රජයේ ආදායම උදුර ගන්නවා වගේම අනිත් පැත්තෙන් අර සංස්ථාව මිලියන 400කට වැඩිය මේ අවුරුද්දේ ආදායම් ලාභ පෙන්නලා තියෙනවා. එතකොට ඒ සංස්ථාවට ලැබෙන දින ආදායම මේ පුද්ගලික අංශයක් විසින් විශාල ප්‍රමාණයක් 50%කට වැඩිය පිළ වැඩි වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේවැනි කාරණා පිළිබඳ හොයලා බලලා කටයුතු කරන්න කියන කාරණේ අපි රජයට මතක් කර සිටිනවා. ඒ වගේම අද වෙනකොට අපේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්ත කටයුතු ආරම්භ කරන මොහොත මම දැන් කෘෂිකර්ම කමිටුවේ වාරිමාර්ග කමිටුවේ කතා කරලා ආවේ කලාවැවේ තාම වතුර නිකුත් කිරීම ආරම්භ කරලා නැහැ. වතුර නිකුත් කරන්න දැන් තව දැන් වෙනකොට 70%ක් කලාව පිරලා තියෙනවා. එතකොට ඒක ආරම්භ කරන ප්‍රමාද කරපොදි බහම තව සතියක් යන කලින් කලාව වාන් දාලා මේ කලාවේ දිගේ ගිහිල්ලා මහා මූද පුරවනවා. ඉතින් මේ වැස්සත් එක්ක මේවා ආරම්භ කළ කටයුතු අද කවද්ද අපි හැදෙන්නේ රටක් විදියට?
මේක අපි නොදන්න දෙයක්ද මේක එනවා කියලා. එතකොට කන්නව සංගණයට වතුර මදි වෙනවා කියන. දැන් මේ මහ කන්න වැඩිපුර ඉස්තර කරගත්තොත් අපිට යලකන්නට වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. මේවා කට කැඩෙනකන් කතා කරාට විවිධ දේවල් උත්තර වශයෙන් කිව්වට මම හිතන්නේ මේ කාරණා හරහා ලැබෙන සාධාරණත්වයක් නැහැ කියන එක තමයි කියන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ දිස්ත්‍රික්කයේ පහුගිය කාල සීමාවල වගේම නැවතත් දේශපාලන විද්‍යාව පටන් අරගෙන තියෙනවා. දැන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් SAP කියන ව්‍යාපෘති හරහා බඩේනක වගා කරන ගොවියන්ට දෙන්න විශාල මුදල් ප්‍රමාණයක්. අපේ ලංකාවේම ගොවි 25000කට, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 10000කට මේ 122000ක විතර මුදලක් බඩිරු වගා කරන්න දෙන්න යෝජනා වෙලා තිබුණා. දැන් ඒක තාම එක පැති වලට දෙනවා, සමහර තැන් වලට නැහැ. ඒකත් හරියට කාර් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකත් දේශපාලන කියලා. පහුගිය කාල සීමාවේ රැස්වීම පැවැත්තේ මේ ෆෝම් එක බේරන ගෙනල්ලා. බංකොලොත් වෙලා තියෙන පොහොට්ටුවේ දේශපාලන රැස්වීම වලට සමාජිකව ගෙන්න ගත්තේ නැත්තම් මිනිස්සු ගෙන්න ගත්තේ මේ ෆෝම් එක බඩිරු ගැට බෙදෙනවා. බඩිරු වලට සල්ලි දෙනවා. මෙව්වා කියලා ගෙනල්ලා තාමත් මේ බාල දේශපාලනේ මේ රටේ ගොවි ජනතාව උකසට තියලා කරන කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ නිසා මේවා දෙන්න යනකොට කුඹුරු ඉඩමක්වත් නැති, බඩේරුඟු ඇටයක්වත් හිටවන්නේ නැති නෝනටයි මහත්තයටයි දෙන්නටයි සමහර තැන්වල ලැබෙනවා. හැබැයිම වගා කරන ගොවියට මේවා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙච්චර ලොකු ව්‍යාපෘතියක් ඇවිල්ලා ඒක හරහා රටට විශාල ආදායමක් ලැබෙන්නේ නැත්නම් අපේ රටේ ගොවියා දෙපයි නැගී සිටින පුළුවන් ව්‍යාපෘතියක් ඇවිල්ලා අනිත් පැත්තෙන් මෙරටේ සමස්ත ජනතාවම මේ ව්‍යාපෘතියේ මේ ණය ටික අහපව ගෙවන්න ඕනේ. හැබැයි ඒවා ඔක්කොම තමන්ගේ දේශපාලන අභිලාෂය වෙනුවෙන් පාවිච්චි කරලා ලැබෙන්න ඕන කෙනාට නොලැබෙන දෙනට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම අපේ මගේ ගුරුවරයා අපේ රත්නසේකර මන්ත්‍රීතුමා කතා කරා වගේ අද වෙනකොට බදු පිළිබඳව විශාල ප්‍රශ්නයක්. ව්‍යාපාරිකව නිතරම අපිට ඇවිත්ලි කනස්සල් ප්‍රකාශ කරන කාරණයක් තමයි මේ බදු ගෙවමින් හිටපු ව්‍යාපාරිකයෝ ටික මිරිකලා මේ අයගෙන් බදු ගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. මේ අයට ගැලින්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ටාගට් දීලා තියෙනවා. මේ ටාගට් එක සපුරන්න මේ කට්ටිය වෙන අලුතෙන් කට්ටිය හොයන්න යන්නේ නැහැ. ඉන්න කෙනා ගාවට ගිහිල්ලා විවිධ පොත්පත් ඇදලා අරගෙන විවිධ විදියට මේ අය අකාර්යක්ෂම කරන විදියට කලකිරීමට පත් වෙන විදියට තමන්ගේ ව්‍යාපාර දාලා යන තත්ත්වයට මේ කට්ටිය පත් කරන විදියට අද කටයුතු කරනවා. ඒවා අනිත් පැත්තෙන් රේගුවෙන් දැන් රේගුවෙන් සුළු වශයෙන් මේ කාල සීමාව අපි දන්නවා නගුල්තල ගෙන්නන අපේ ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරිකයෝ ඒ කට්ටිය ගෙන්නන්නේ කන්ටේනර් එකයි දෙකයි ඒ වගේ මේ ට්‍රැක්ටර වලට අවශ්‍ය කරන උපකරණ ටික. එතකොට ඒ ගේන කියදෙනාගේ මේ වස් වෙනකොට දන්නවා හැම කෙනෙක්ම ඒ කට්ටිය හුරු වෙලා තිනවා අන්ඩ වැලියු කරලා නැත්තම් ওই කෝඩ් වෙනස් HS කෝඩ් වෙනස් කරලා ගේන්න හුරු වෙලා තිනවා. එම් ක්‍රමයක් ගියපු නිසා. හැබැයි අර අහිංසක එක කන්ටේනරයක් ගෙන කෙනාගේ මේක එකෙන් එක පරීක්ෂා කරලා මෙයාට වැඩි බදු මුදලක් ලැබෙන විදිහට කටයුතු කරනවා. එතකොට ඒ අය ඒක අරගෙන කියලා විකුණන්න තෝනේ අර හොරෙන් ගේන අnder value කරලා ගේන අයගෙත් එක තරගෙන විකුණන්න වෙනවා. ඒ නිසා මේ අයට මේ මුදල් ලාභ ලබාගන්නවක් ඇතු වෙනවා. ඒ නිසා මේ බදු අය කරගත යුතුයි. බදු අය කර ගැනීමට සරල ක්‍රමයක් වගේම බදු නොගෙවන මේ බදු ගෙවමින් ඉන්න අය කට්ටිය මරාගෙන කනවා වෙනුවට බදු නොගෙවමින් ඉන්න පිරිස අපි හොඳටම දන්නවා. අපේ ප්‍රදේශවල ගත්තාම හොඳට යානවාන තියන ජීවිත අපේ පාර්ලිමේන්තුවේම ওই බදු ගැන කතා කරන උත්තමයන්ගේ කොච්චර බදු ප්‍රමාණයක් හංගලා තියෙනවද කියලා එව්ව ප්‍රායෝගිකව විවිධ තැන්වලින් අපිට හොයාගන්න පුළුවන්. මේ රටේ බුද්ධියන්ත පාවිච්චි කරනවා පාවිච්චි කරලා හරියාකාර බදු නොගෙවන මිනිස්සුන්ගේ මේ බදු ගෙවමින් ඉන්න ව්‍යාපාරිකව මරාගෙන කන්නේපා කියන කාරණේ මතක් කරමි. තව කතා කළ යුතු කාරණා කීපයක් තිබුණත් කල වේලාව අවසන් වෙන නිසා මගේ වචන
ගරු සභාපතිතුමනි, මම උදේ කතා කරද්දි සියල්ල පැහැදිලි කර අමුතුවෙන් කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ සම්මත කර ගැනීමට කටයුතු කරන්න.
අද දින විෂයාංකක සභාවයකද?
ආයි.
දෙනවර කිරීම සභාවයකද?
ආයි.
කාර්ක සභා අවස්ථාව. ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමාන ප්‍රදාන කිරීමේ පනත් කිටුම් පත පළවෙනි වගන්තිය සභාවකද?
ආයි.
දෙවන වගන්තිය
සංශෝධන
ඉදිරිපත් කිරීම කරු අමතුමා.
දෙවන වගන්තිය පළවෙනි පිටුව රෝමන් එක ආයවෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න ඇති අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු සහ තුන්වන වගන්ති යටතේ අධිකරණ විෂය පවරා ඇති අමාත්‍යවරයා විසින් සාදනු ලබන මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් අතිගරු රෝමන් දෙක නවවෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න දිනට වසර 20කට නොඅඩු කාල සීමාවක් උපදේශන දෙවන පිටුව හත්වන පේලියට ඉක්බිතිවම පහත දක්වන කොටස ඇතුළත් කරන්න රෝමන් within bracket roman 3 and within bracket 2 දෙවන උපවගන්ති යටතේ සාත්‍යිකයක් ලත් යම් නීතිඥවරයෙකු විසින් ජේෂ්ඨ උපදේශන නීතිඥයන පශ්චාත් නාමය භාවිතා කළ හැකිය.
දෙවනි වගන්තිය සංශෝධන සහිතව
සභාවට දෙවනි වගන්තිය හත්වන පේලියට ඉක්බිතිවම පහත දක්වන කොටස ඇතුළත් කරන්න 3-1 අධිකරණ විෂය පවර ඇති අමාත්‍යවරයා විසින් කලින් කලට මේ පනතේ කාර්ය සඳහා ජේෂ්ඨ උපදේශන නීතිඥ බහුමාන ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සාධනු ලැබිය යුතුය. 2 පළවන උපවගන්ති යටතේ අමාත්‍යවරයා විසින් සාධනු ලබන මාර්ගෝපදේශ ගැසට් පත්‍රයේ පළකරනු ලැබිය යුතු අතර එසේ පළ කළ දිනෙහි හෝ ඒ මාර්ගෝපදේශවල නිශ්චිතව දක්වා ඇති යම්පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතුය. ඒකේ සයිඩ් නෝට් එක අමාත්‍යවරයා විසින් මාර්ගෝපදේශ සෑදිය යුතු බව.
තුන්වෙනි වගන්තිය සභාවේද?
ආයේ.
හතරවෙනි වගන්තිය සභාවේද?
ආයේ.
අලුත් වගන්තිය ඉදිරිපත් කිරීම කරුවා මිතුමා.
I'm sorry, honorable speaker, the same thing that I
rehabilitated.
I will read it again.
Sabha ekada hai. Hai. Pragnati magantiya sabha ekada. Namaya sabha ekada.
Hai.
Parliamentu Jalirasve. පනත්කඩුම් කත කාරක සභාවේදී සලකා බලා සංසෝධ සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම කරුමැතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
ස්වභාවයකද?
ආයේ.
ජේෂ්ඨ උපදේශක නීති බහුමාන්‍ය ප්‍රධාන ප්‍රඥාත්‍ය කිරීමේ පනත් කිටුම්පත නැවතත් වරක් කියවා සංශෝධන සහිතව සම්මත කරන ලබන බව දන්වනු කැමැත්තෙමි.
ගරු සභාපතිතුමනි, තව රෙගුලාසි දෙකක් තියෙනවා, ඒ දෙක සම්මත කරන්න.
ඔව්. විෂයංක දෙක සභාවයකද?
ආයේ.
අංක 3 ස්වභාවයකද?
ආයේ.
සභාව කාල තිබීම ප්‍රධාන සංවිධායකතුමා.
කරු මොලසන මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු ඔක්තෝබර් මාසේ 19 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල් තිබීතිය යෝජනා කරමි.
So ordered. කල් තිබීමේ යෝජනාව ගරු ගුණපාල රත්නසේකර මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාධිපති ප්‍රදාපතිතුමනි, ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකරණ පාඨමාලාව සිංහල දෙමළ භාෂාවලින් මුණදීම සම්බන්ධයෙන් වන යෝජනාව. අපි දන්නවා ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනය ආරම්භ කළේ 1959 අංක 53 දරන පාර්ලිමේන්තු පනත මගින්. දැනට මූල්‍ය හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විෂයපතේට අයත් ආයතනයක්. ශ්‍රී ලංකාව තුළ ගණකාධිකරණ වෘත්තියට සමාජිකින් බිහි කිරීම සඳහා ජාතික මට්ටමේ විභාග පැවැත්වීම හා ඊට අදාළ පුහුණු කටයුතු සිදු කරන එකම ආයතනය ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකරණ ආයතනය වේ. 1975 වර්ෂයේ සිට 2023 වර්ෂයේ දක්වා වර්ෂ 50කට ආසන්න කාලයක් තුළ අන්තර්මාධ්‍ය අධීරෙහි ප්‍රථම විභාග දෙක සඳහා පාඨමාලා මෙහෙවීම හා විභාග පැවැත්වීම භාෂා සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනින්ම සිදු කරලදී. එයනු එම විභාග දෙක සමත්වීමෙන් සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරියකට ලෙස වෘත්තීය සුසුකම් ලැබීමටත් ඒ මගින් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට විශාල දායකත්වයක් සිදු කිරීමටත් එම වෘත්තිකයන්ට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් 2023 වර්ෂයේ සිට අන්තර්මාධ්‍ය අධීරෙහි දෙවන විභාගයේ BL2 කියන විභාගයේ විෂයන් ක්‍රමයෙන් ඉංග්‍රීසි මාධ්‍යයට සීමා කරමින් පවතින නිසා සිංහල දෙමළ සිසුන්ට සිදුව ඇත්තේ කිසිදු වෘත්තීය සුසුකමක් නොලබාම එම පාඨමාලාවෙන් ඉවත් වීමටයි. ගණකාධිකරණ වෘත්තීය ඉංග්‍රීසි දැනුම සහිත පිරිසකට පමණක් සීමා කිරීම නිසා ග්‍රාමීය සිසුන් සමාජීය වශයෙන් අසහනයට ගොදුරු වීම තුළින් බරපතල සමාජ අර්බුදයක් නිර්මාණය වීමේ හැකියාව මෙමගින් විවෘත වී ඇත. සිංහල දෙමළ භාෂා මාධ්‍ය සිසුන්ට සිදුව ඇති මෙම බලවත් අසාධාරණ ඉවත් කිරීම සඳහා 2023 වර්ෂයට පෙර පැවති අයුරින්ම ප්‍රථම විභාග දෙක සිංහල හා දෙමළ මාධ්‍ය මගින්ද ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතන විභාග පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට අවශ්‍ය කටයුතු සලසන මෙන් මේ ගරු සභාවට මම යෝජනා කරමි. ගරු මුලාසරාරණ මන්ත්‍රීතුමනි, මේ ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනය ස්ථාපිත කළ 1959 අවුරුද්දේ ඒ මුල් අවධියේදී මේ පාඨමාලාවේ සියලු මුළු පාඨමාලාවම හා සියලු විභාග පැවැත්වූ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. නමුත් 1975දී එවකට තිබ්බ ජාතික රජය මේක අන්තර්මාධ්‍ය මට්ටම දක්වා නැත්නම් හරියට මේ විභාග හතරෙන් විභාග දෙකක් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍යන් තුනින්ම හැදෑරීමට හා විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසලා දුන්නා. ඒ නිසා ග්‍රාමීය වශයෙන් ඇත්තටම සභාපතිතුමනේ මේ වර්තමාන තත්ත්වයත් එහෙමමයි. ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් පන්තියට එන ළමයි අපේ ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපන ඉතාමත් දුර්වල මට්ටමේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ දරුවන්ට උසස් පෙළ පන්තිවලට එනකොට එයාලට ප්‍රමාණවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නැහැ, හරියට ලැබිලා නැහැ. ඒ නිසා එයාගේ ඉංග්‍රීසි දැනුම ඉතාමත් දුර්වල මට්ටමක තියෙන්නේ. කෙසේ වුවත් මේ දීලා තිබ්බ අවස්ථාව හේතු කොටගෙන මේ අය උසස් පෙළ විභාගයේ අවසන් වූවහම ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍යෙක් ඇට ලියාපදිංචි වෙලා මේ පාඨමාලාව ඒ අය හදාරන්න ආරම්භ කළා. එයනුව ඒ බොහොමයක් ග්‍රාමීය දරුවෝ මේ BL1 BL2 කියන විභාග දෙක වර්තමානයේ තත්ත්වයේ උඩ සිංහල මාධ්‍යයෙන් පෙනී ඉඳලා දෙමළ මාධ්‍ය ළමයි නම් දෙමළ මාධ්‍යයෙන් පෙනී ඉඳලා එයාලයි අර්ධ වෘත්තීය සුදුසුකම ගත්තා. මේ විභාග දෙක සමත් වුණු ගමන් ඒ අය දෙනවා සර්ටිෆයිඩ් බිස්නස් අකවුන්ටන්ට් කියන සුදුසුකම. ඒ සුදුසුකම ප්‍රමාණවත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ගණකාධිකාරිවරයෙක් ලෙස සේවය කරන්න. එතන ඒ ග්‍රාමීය මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ අතින් යම් පසුබෑමක් තිබුණු දරුවෝ මේ පාඨමාලාව හදාරලා මුල් විභාග දෙක සිංහල මාධ්‍යයෙන් විභාගය ලියලා ප්‍රායෝගික පුහුණුව ඉවර කරලා මේ රැකියාවක් හොයාගන්න මාර්ගයක් තිබුණා. එතන ඒ ඉන්පස්සේ මේ පාඨමාලාව දිගට හදාරලා වරලත් ගණකාධිකාරිවරයෙක් වෙන කෙනා ඉංග්‍රීසි ගණගෙන මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් 3 හා 4 විභාග දෙක, ඒක දැනට තියෙන්නේ කෝපරේට් ලෙවල් ඇන්ඩ් ස්ට්‍රැටජික් ලෙවල් කියන ලෙවල් දෙකක, ඒ විභාග දෙක අනිවාර්යයෙන්ම මොන ක්‍රමයකටවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි හදාරන්න ඕන. කෙනෙකුට අවශ්‍ය නම් මුළු පාඨමාලාවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න බාධාවක් නැහැ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි දැනුම අඩු අයට අවස්ථාවක් දීලා තිබ්බා මුල් විභාග දෙක සිංහල හා දෙමළ මාධ්‍යවලිනුත් ඉංග්‍රීසි මාධ්‍යයට අමතරව පෙනී හිටින්න. දැන් මේ 2022 වර්ෂයේ සිට ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ ක්‍රමයෙන් මෙන්න මේ අවස්ථාව මේ දරුවන්ට අහිමි කරමින් යනවා. අපි මේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ මේ ඇත්තරම මේ කාලේ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා දැවැන්ත බිඳවැටීමක් තියෙනවා. අලුතෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරනවා අතියා සිංහලෙන්වත් අධ්‍යාපන නොලබන තැනක් තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. මේ උනොත් උසස් පෙළ විභාගයට අයදුම් කරන අයගෙන් අති විශාල ප්‍රතිශතයක් විභාගයට ලියන්නේ නැහැ. ඒ නීතියෙද්දී අපට ඉංග්‍රීසි නොදත් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්න කිසිම වැඩසටහනක් මේ වෙනකොට නැහැ. එහෙම තියෙද්දී මේ සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් විභාගයට පෙනී ඉඳ තිබ්බ පාඨමාලාවත් ඒ විභාග දෙකටත් සිංහලෙන් පෙනී සිටීමේ අවස්ථාව අහිමි කරමින් මේ වෙනකොටත් BL2 කියන විභාගයේ විෂයන් දෙකක් ඉංග්‍රීසි මාධ්‍යයට හරවලා තියෙනවා. ඒ නිසා මම ගරුමේ සභාවට යෝජනා කරන්නේ අපි අර නීති විද්‍යාලයේ පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් හැදෑරීමට අවකාශ සලසලා දෙන්න මේ ගරු සභාව දායක වුණා. ඒ වගේ මේ වරලත් ගණකාධිකරණ පාඨමාලාව මේ විභාග දෙක දැනට වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපතිතුමා පවා වරලත් ගණකාධිකාරවරයෙක් බවට පත් වෙලා තියෙන්නේ මේ විදිහටයි. මුල් විභාග දෙක සිංහලෙන් ලියලා. ඒ නිසා අද වරලත් ගණකාධිකාරවරු ගත්තොත් ඒ අයගෙන් මම විශ්වාස කරනවා 70%කට වැඩි පිරිසක් මේ විදිහට තමයි මේ විභාගේ පාසල වරලත් ගණකාධිකාරවරු වෙලා ඉඳලා තියෙන්නේ. ඒ අයට මේ භාෂාව පිළිබඳ ගැටලුවක් මතුවෙලා නැහැ. මොකද අවසාන විභාග දෙක අනිවාර්යයෙන්ම අලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න ඕන. ඒ නිසා මේ BL2 විභාගයේ හා ක්‍රමයෙන් ඊළඟට මම හිතනවා මේකයි BL1 වලටත් එනවා. මේ වෑයම් කරන්නේ මේක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයට ගේන්න. ඒ නිසා මේකෙන් අර සිංහල මාධ්‍යයෙන් මේ විභාගෙට ලියලා යම් කිසි ආකාරයක රැකියාවක් හොයාගන්න තිබ්බ දරුවෙකුට තිබ්බ අවස්ථාව අහිමි කිරීමක් මම ඒ නිසා මම මේ ගරු සභාවට යෝජනා කරනවා මේ தත්ත්වය සැලකිලට අරන් පෙර තිබ්බ විදිහට මේ පාඨමාලාවේ මුල් විභාග දෙක සිංහලෙනුත් පෙනී සිටීමේ අවස්ථාව මේ අයට සලසා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ස්ථිර කිරීම
මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, මෙම මුලින්ම මෙම යෝජනාව මම ස්ථීර කරනවා. විශේෂයෙන්ම අපේ රටේ ස්වභාෂා අධ්‍යාපනය සම්බන්ධව විවිධ තර්ක විශාල වශයෙන් තිබුණා. නමුත් මේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරණ විභාගය සම්බන්ධව මේ ප්‍රශ්නේ අලුතෙන් මතුවලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර ගණකාධිකරණ විෂයට සම්බන්ධව ඒ රැකියාවට යන කණ්ඩායම් විශේෂයෙන්ම මේ BL1 සහ BL2 කියන විභාග දෙක හරහා තමයි එතනට යන්නේ. ඒ නිසා මේ රටක ජොබ් මාකට් එක එහෙම නැත්නම් රැකියා වෙළඳපොළ කියන එක පළල් කිරීම කියන අර්ථයෙන් තමයි අපි සමහර ප්‍රතිපත්ති තීරණ ගන්න ඕන. විශේෂයෙන්ම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබපු දරුවෝ ඇඩ්වාන්ස් ලෙවල් වලින් පස්සේ ඒ අයට අවශ්‍ය රැකියාවක් ක්ෂණිකව ලබා ගැනීම සඳහා යම් පුහුණු වැඩසටහනකට එහෙම නැත්නම් යම් වෘත්තීය වැඩසටහනකට එකතු වීම අවශ්‍ය වෙනවා. ඒ වෘත්තීය වැඩසටහනට වහාම යන්න ඒ අයට තියෙන දැනුම හදාගන්න ඒ අයගේ ස්වභාෂාවෙන් ඒ වැඩේට සම්බන්ධ වීම ඉතාම වැදගත්. ඒ නිසා තමයි මම හිතන්නේ බොහෝ විට මේ වගේ වෘත්තීය පුහුණු පාඨමාලාවල පළවෙනි දෙවෙනි තුන්වෙනි අධ්‍යයනයන් ස්වභාෂාවෙන් මම කියන්නේ සිංහල දෙමළ කියන ඕනෑම භාෂාවකින් වැඩ කරන්න අවස්ථාව ලබා දීමෙන් කරන්නේ. නමුත් මේ වෙලාවේ මම දන්නේ ඒ බෝඩ් එක නැත්තම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලය වරලත් ගණකාධිකාරයේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් අරන් තියෙනවා ඒක වෙනස් කරන්න ඕනයි කියලා. අපි පාර්ලිමේන්තුව විදිහට කල්පනා කරනවා වරලත් ගණකාධිකරණ ආයතනයත් මේ පාර්ලිමේන්තුවේ සංස්ථාපිත ආයතනයක්. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ නියෝජිතයෝ. නිසා අපි විශ්වාස කරනවා මේ පළවෙනි ස්තරයේ තියෙන මේ විභාග නැත්තම් මේ කඩේම් විභාග දෙක ස්වභාෂාවලින් කරන්න දරුවන්ට අවස්ථාව ලබා දීම සුදුසුයි කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පුහුණු පාඨමාලා සඳහා දරුවන් උසස් පෙළ විභාගයෙන් සමගම යන අවස්ථාවකට වෙනම භාෂාවකට ඇතුළත් කිරීමෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. ඒ වගේම අද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. ඕ ලෙවල් විභාගයෙන් පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් විභාගයට ළමයි යන්නේ නැති තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අය විවිධ වෘත්තීය පුහුණුවලට වෘත්තීය පාඨමාලාවලට ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා මේ ස්වභාෂාවන්ට ලබා දෙන මේ ඉඩ මේ විභාග දෙකට ලබා දීම ඉතාම සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක සඳහා ඒ අදාළ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය නැත්නම් ඒකේ පාලක අධිකාරිය තමන්ගේ අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාව හරහාවත්. විශේෂයෙන්ම මම අර මුලදී කිව්වා වගේ මේ රටේ වෘත්තීය ආයතන එහෙම නැත්නම් මේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට්ස් ඔක්කොම පාර්ලිමේන්තුව විසින් සංස්ථාපනය කරන්නේ රටේ ජාතික අවශ්‍යතාවයත් එක්ක එකට ගමන් කරනවායි කියන අදහස මත. ඒ නිසා මුදල් සොයා ගැනීමේ අදහස මත පමණක් එයාගේ පාඨමාලා ස්ථානගත කරෝතින් රටේ ප්‍රශ්නයක් ඇති වෙන නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරණ ආයතනය ඒ අයගේ BL1 BL2 විභාග සඳහා සිංහල දෙමළ භාෂා ස්වභාෂා වලින් කරන්න පුළුවන් මැදිහත් වීමට ඉඩ ලබා දෙයි කියලා එසේ කියමින් මේ යෝජනාව විස්තර කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන බව ස්තුතියි.
ඔබතුමාට ඕන නම් මම මිනිත්තු දෙකක් දෙන්නම් කතා කරන්න. මොකද
ගරු සභාපතිතුමා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම වරලත් ගණකාධිකරණ විභාගය පිළිබඳව ඇත්තටම උසස් පෙළ අවසාන වුණු ළමයි තමයි ගොඩක් වෙලාවට මේ විභාගයට මුහුණ දෙන්නේ. මේ ගොඩක් ළමයි අපි දන්නවා අත්දැකීමෙන් මේ අය සිංහල භාෂාවෙන් එහෙම නැත්නම් ද්‍රවිඩ භාෂාවෙන් ඉගෙනගෙන තමයි මේ විභාගයට පෙනී ඉන්නේ. සාමාන්‍යයෙන් මේ ළමයි අපි දන්නවා ප්‍රායෝගිකව මේකේ අර බිස්නස් ලෙවල් 1 එකයි බිස්නස් ලෙවල් 2 එකයි මේ දෙක කරයින් පස්සේ ඒ කියන්නේ මේ ඇයිද සහතිකයක් හම්බ වෙනවා. ඒක පාවිච්චි කළා මේ කට්ටියට පුළුවන්කමක් තියෙනවා ඝනකාධිකන ශේෂයේ යම් මට්ටමක පහළ ශ්‍රේණියක රැකියාවකට පිවිසෙන්න. ඒ නිසා ඇත්තටම මේ ඇයිට අර කෝපරේට් ලෙවල් එකටයි ස්ට්‍රැටජික් ලෙවල් එකටයි යන්න ලොකු හැකියාවක් ලැබෙනවා. මේ ඇයිට අර මූලික අධිර පහසුවෙන් කරන්න පුළුවන් නම් කලින් තිබ්බා වගේ තමන්ගේ මව් භාෂාවෙන්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි අතවසේම ගරු අමාත්‍යතුමාගෙමුත් ඉල්ලන්නේ මේ ඝනකාධිකරණ ශේෂ්ත්‍රයේ මේ ඉහළට යෑම සඳහා උත්සාහ කරන ස්වභාෂාවෙන් ඉගෙනගත් ළමයින්ට මේ අවස්ථාව ලබා දෙන්න. මම ඇත්තටම ගුරුවරයෙක් විදිහට දශක කීපයක් උගන්වලා තිබෙනවා. මේ දරුවන් විශාල ප්‍රමාණයක් අපිටත් හම්බ වෙලා තිබෙනවා. ඒ නිසා ඒ දරුවන්ගේ අවශ්‍යතාවය අතවසේම අද රටේ රැකියා වෙළඳපොළ තුළ එයට ඉල්ලුමක් ඇති වෙන ආකාරයට රටේ සැකස්මක් ඇති වෙලා නැහැ. ඒක ඒ දරුවන්ගේ වරද නෙවෙයි. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි අමාත්‍යතුමාගෙන්ට කියනවා ඇත්තම මේ චාටර්ඩ් විභාගය ස්වභාෂාවෙන් ඉගෙන ගන්න ළමයින්ට පළවෙනි අධ්‍යයනයේදී ඒ අවශ්‍යතාවය ලබා දෙන්න. මොකද කොහොමටත් ස්ට්‍රැටජික් ලෙවල් එකයි කෝඕපරේට් ලෙවල් එකයි ඒ කට්ටියට ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඒ අයට පහසුවක් වෙනවා තමන්ගේ ජීවිතේ දිනා ගන්න. මේ අය ඇත්ත වශයෙන්ම ආණ්ඩුවකට කරදරයක් නොකර ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතියටවත් කරදරයක් නොකර තමන්ගේ ජීවිත කතාව තමන්ගේ අතින්ම ලියන්න තමයි මේ දරුවෝ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියන ඉල්ලීම කෞරුවෙන් කරනවා. ඇත්තටම මේ දරුවෝ සමහර වෙලාවට ජාත්‍යන්තරයට මේ ශේෂ්ඨ රැකියාවලට ගිහිල්ලා විදේශ විනිමය ලබා ගැනීම වගේම තමයි දේශීය වශයෙන් රටේ අවශ්‍යතාවලදී අපට පිටරටින් තමයි මේවට අවශ්‍ය සුදුසු ගෙන්නන්න වෙන්නේ. ඒ නිසා බුද්ධිමතුන්ගේ කේන්ද්‍රයක් නැත්තම් බුද්ධි කේන්ද්‍රයක් විදිහට අපි කතා කරනවා නොලෙජ් හබ් එකක් කරන්න ඕන කියලා. නමුත් ඒ අතර වාරයේ නීති විද්‍යාලය වගේ ආයතනවලට ඒ වගේම තමයි මේ චාටර් විභාගය වගේ විභාගවලදී ස්වභාෂාවට ඉඩ නොදීම තුළ ඇත්තම වෙනම ලුම්පන් පන්තියක් මේ රට තුළ බිහි වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා චාටර් විභාගයේ කලින් තිබ්බා වගේම ස්වභාෂාවෙන් ඒ පළමුව අධ්‍යයන කටයුතු කරන්න මේ දරුවන් අවස්ථාව දෙන්න කියලා. ඔහොම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දුන්නාට.
පිටු කතාව
රු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර ආයතනය 1959 පාර්ලිමේන්තු වනතක් මගින් සංස්ථාපිත කරන ලදී. ආයතනයේ ප්‍රධාන අරමුණක් වන්නේ ගෝලීය රැකියා වෙළඳපොළ සඳහා ලෝක මට්ටමේ මූල්‍ය වෘත්තිකයන් බිහි කිරීමයි. මේ වන විට වරලත් ගණකාධිකාරීවරුන් 9000ක් පමණ සහ මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීවරුන් 25000ක් පමණ බිහි කර ඇත. 37000ක ක්‍රියාකාරී ශිෂ්‍ය පදනමක් මේ වන විට ඇත. වරලත් ගණකාධිකාරීවරුන්ගේ 40%ක් පමණ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, මැද පෙරදිග සහ බොට්ස්වානා ඇතුළු තවත් බොහෝ රටවල් වල සේවයේ දෙන අතර මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීවරුන් 10%කට වඩා විදේශයන්හි යෙදී සිටි. වරලත් ගණකාධිකාරී සුදුසුකම අධ්‍යයන 4කින් ව්‍යුහගත කර ඇත. ව්‍යාපාර මට්ටම 1, ව්‍යාපාර මට්ටම 2, ආයතනික මට්ටම, උපාය මාර්ගික මට්ටම. සෑම මට්ටමකම විෂයන් 4 බැගින් ඇත. 2021 වර්ෂයේ සඳහා ව්‍යාපාර මට්ටම 1 සහ ව්‍යාපාර මට්ටම 2 සඳහා භාෂා තුනෙන්ම පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති අතර ආයතනික හා උපාය මාර්ගික මට්ටම් විභාග සෑම විටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ. ව්‍යාපාර මට්ටම 2 විභාගය පියවර වශයෙන් ඉංග්‍රීසි භාෂාවට මාරු කිරීමට පහත සඳහන් කරුණු හේතු වෙනවා. 2022 උපායමාර්ගික සැලසුම් රැස්වීමේදී වෘත්තීය ඒ ගෝලීය සංවර්ධනය සැලකිල්ලට ගනිමින් ගෝලීය රැකියා වෙළඳපොළ සඳහා දුරදර්ශී මූල්‍ය වෘත්තකයන් බිහිකිරීමට සිදුවන බව හඳුනා ගන්නා ලදී. ගෝලීය වශයෙන් බොහෝ වෙළඳ ගිවිසුම් අත්සංකර ඇති බැවින් මූල්‍ය වෘත්තිකයන් අප රට තුළ මෙන්ම විදේශීයන්හිද සේවා සැපීම සඳහා ගෝලීය වශයෙන් තරඟකාරී විය යුතුය. ඔවුන්ගේ වෘත්ති අධ්‍යාපනය හැකිතාක් ඉක්මනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආරම්භ කිරීම ආයතනික හා උපායමාර්ගික මට්ටම්වල විභාගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට උපකාරී වේ. පසුගිය වසරේ ජාත්‍යන්තර ගණදිනුකරුවන් සමග වැඩ කළ හැකි දක්ෂ කාර්යමණ්ඩල සමාජිකයින් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලබා දීමෙන් රටට අවශ්‍ය විදේශීය මුදල් ගෙනීම සඳහා කර්මාන්ත ව්‍යාප්ත කිරීමට සහාය වන ලෙස ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරන බිස්නස් ප්‍රොසෙසර්ස් අවුට්සෝස් BPOs කර්මාන්තයෙන් බොහෝ ඉල්ලීම් ලැබිණි. BPO සහ KPO නොලෙජ් ප්‍රොසෙසර්ස් අවුට්සෝස් කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීමට ඇති එක් ප්‍රධාන බාධාවක් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සේවය කළ හැකි දක්ෂ කාර්යමණ්ඩලයක් නොමැතිකම බව අවධාරණය විය. මෙම අවශ්‍යතාවයට පහසුකම් නොදැක්වුව හොත් අවශ්‍ය කුසලතා වෙනත් රටවලින් ලබා ගැනීමේ අවධානමක් පවතින අතර BPO සහ KPO කර්මාන්තයේ ව්‍යාපාර හා ශ්‍රී ලංකාවට යොමු නොකිරීමෙන් වෙළඳපොළ කොටසක්ද අහිමිවන අත අර්ධ සුදුසුකම් ලත් ගණකාධිකාරීවරුන් සහ පූර්ණ සුදුසුකම් ලත් ගණකාධිකාරීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් රැකියා සඳහා එක්සත් අරාබි එමිරාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ඕමානය වැනි රටවලටද පිටත්වයයි. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායික අංශයේ ආයතන විසින් කරන ලද බොහෝ සංනිවේදනයන්හි ඉංග්‍රීසි භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් පවතී. ජාත්‍යන්තර භාෂාවකින් සංනිවේදනය කළ හැකි දක්ෂ ව්‍යුත්තිකයන් සිටින විට ඉහත අරමුණු සාක්ෂාත් කර ගත හැකි බව තරයේ විශ්වාස කරන අතර අපගේ සිසුන්ට සහ මුළු රටටම ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනයේ කවුන්සිලයේ විසින් ව්‍යාපාර මට්ටම දෙක ක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාවට පමණක් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ප්‍රධාන හේතුව වනුයේ සිසුන් හට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ස්වේච්ඡාවෙන් පෙළඹවීමක් ලබා දීමට අවශ්‍ය පරිසරය සැලසී නොතිබීමයි. කෙසේ වෙතත් අප එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ව්‍යාපාර මට්ටමේ දෙක විභාගයට ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිටීමට ඇති සූදානම තක්සේරු කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිසුන් අතර සමීක්ෂණයක් කළ අතර එම සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පැහැදිලිව පෙන්නුම් කළේ අතිබහුතරයේ සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ව්‍යාපාර මට්ටම දෙක විභාගයට පෙනී සිටීමට සූදානම් බවය. එබැවින් ඉංග්‍රීසි මාධ්‍ය වෙත සුමට සංක්‍රමණයක් සහතික කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගන්නා ලදී. සිසුන්ට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා මාර්ගගත ඉංග්‍රීසි පාඨමාලාවක් නොමිලේ හඳුන්වා දීම, වෙළඳපොළේ ඇති හොඳම සම්පත්දායකින් හඳුනාගෙන ඔවුන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පටිගත කර එම දේශනවල පටිගත කරන ලද දේශනවල වීඩියෝ පටය ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කරන ලද අතර එමගින් සිසුන්ට ඔවුන්ගේ පහසුව අනුව දේශන නැරඹීමට හැකියාව පවතී. ආචාර්යවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් ද හඳුන්වා දෙන ලදී. සිසුන්ට සැබෑ විභාගය සඳහා සූදානම් වීමට උපකාරී කිරීම සඳහා ශාඛා කාර්යාලවල සහ ප්‍රධාන කාර්යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් පෙරහුරු විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දේ. ඉංග්‍රීසි, සිංහල සහ දමිළ පරිභාෂිත සකස් කර සිසුන්ට වචන පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ලබා දෙන ලදී. ඉහත සමීක්ෂණ සඳහා ලැබුණු ශිෂ්‍ය ප්‍රතිචාර මත පදනම්ව සහ ඉහත මූලික පියවරයන් ගැනීමෙන් පසු 2023 මාර්තු මාසයේ සිට ව්‍යාපාර මට්ටමේ දෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලද අතර සමත් අනුපාතයේ කිසිදු අඩුවීමක් නොමැති බව සතුටින් ප්‍රකාශ කළ හැක. එනම් විභාගය ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කිරීමට පෙර සහ ඒ ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කිරීමෙන් පසු සමත් ප්‍රමාණය එලෙසම පවතී. එබැවින් 2024 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ව්‍යාපාර මට්ටමේ දෙකෙහි තවත් එක් ප්‍රශ්න පත්‍රයක් ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කිරීමට කවුන්සිලය තීරණය කර ඇත. ව්‍යාපාර මට්ටම් 1 සහ 2 ප්‍රශ්න පත්‍ර 8න් 6ක් තවමත් භාෂා තුනෙන්ම පවතී. තවද පහත කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ව්‍යාපාර මට්ටමේ 1 සහ ව්‍යාපාර මට්ටමේ 2 විභාග දෙකම මාර්ගගත ක්‍රමයට සහ පරිගණක මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. මෙම මට්ටම් දෙකේ ප්‍රශ්න පත්‍ර 8ම බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වේ. විභාග ප්‍රශ්න පත්‍ර MCQ ප්‍රශ්න පත්‍ර බැවින් සංකීර්ණ ගණනය කිරීම හෝ ලිවීම සම්බන්ධ නොවේ. ව්‍යාපාර මට්ටම 1 සහ 2 සඳහා ඉල්ලුම මත විභාග on demand examinations හඳුන්වා දී ඇති අතර ඔවුන්ට ඔවුන්ගේ අභිමතයේ පරිදි ඕනෑම දිනයක සහ ඕනෑම වේලාවක විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත. මාසයකට දින 14ක කාලයක් සඳහා දිනකට සැසි 3ක් මෙම විභාග පවත්වනු ලැබේ. මේ සඳහා ප්‍රධාන කාර්යාලයේ ශාඛා කාර්යාලවල සහ කුලියට ගෙන ඇති පරිගණක විද්‍යාගාරවල විභාග පවත්වනු ලැබේ. ලෝකයේ ඩිජිටල් දැනුම සහ ඩිජිටල් වැඩ පරිසරයක් වෙත ගමන් කරමින් සිටින බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර එබැවින් අපගේ සිසුන්ට මෙම නව යුගයේ ඩිජිටල් ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට සහ රැකියා සුරක්ෂිත කිරීමට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ලෝකයේ ඕනෑම තැනක මෙම වැදගත් අරමුණු ඉටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ගණකාධිකාරී ආයතනය ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ශ්‍රී ලංකාවේ සිසුන්ගේ යහපත සඳහා මෙම ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මෙම පියවර නොගත හොත් ගම්බද සිසුන්ට විදේශ රැකියා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි හොඳ ආයතනවල රැකියා සුරක්ෂිත කිරීමට ඇති අයිතිය අහිමි කරන අතරම ඉහත පෙන්වා දුන් අවස්ථාවන් භුක්ති විඳින්නේ නාගරික සිසුන් පමණි. ශ්‍රී ලංකාව තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සංවිධාන සඳහා අවශ්‍ය මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීවරුන් බිහි කරන සහෝදර ආයතන වන ගිලුම් කරන කාර්මික ශිල්පීන් සංගමය AAT සහ සහතික කළමනාකරන ගණකාධිවරුන්ගේ ආයතන CMA ඇත. මෙම ආයතන දෙකම භාෂා තුනෙන්ම විභාග පවත්වයි. සියලු රජයේ විශ්වවිද්‍යාල කළමනාකරන පීඨවල උපාධි පාඨමාලා පිරිමන් ලබන්නේද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණකි. ඒ අනුව ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ මතු කරපු කාරණේට අපිට ලබා දෙන්න පුළුවන් පැහැදිලි කිරීම මේක. ඒ වගේම අපි අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් කිසියම් අඩියක් ඉස්සරහට යන්න ඕනි කියන කාරණේ අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ වගේම මේ කාරණා මතු කරද්දී මම හිතන්නේ මන්ත්‍රීතුමාට නම් එහෙම චෝදනාවක් මට එල්ල කරන්න බෑ. බැදියාවන් පිළිබඳ ඝට්ටනයකුත් නිර්මාණය වෙන තැන් නැතුවාම නෙවෙයි. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාම මේ පිළිබඳ අවධානය යොමු කරලා හෙට ඉඳලා අනාගතයට අපේ රටේ අධ්‍යාපන පදනම අරන් යාම පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වෙයි. සම්ප්‍රදායිකව අපි මොන ආකාරයේ තීන්දු ඉතිහාසයේ ගත්තත් අපි අලුතෙන් සිදුවන වෙනස්කමට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව සූදානම් නොවුනොත් අවසානයේ අපේ දරු පරම්පරාවට ඇත් වෙන්නේ කේදි දනක ඉරණමක්. ඉතින් ඒ හින්දා මේ ගැන කල්පනා කරලා විශ්ව භාෂාවක් හැටියට, ඒ වගේම සියලුම රටවල්වල පිළිගන්න මාධ්‍යයක් හැටියට මේ පරිවර්තනයට අපි ගමන් කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා.
So gentlemen, tomorrow morning all please, parliament is hereby adjourned till tomorrow morning 9:30 a.m.